තෙරුවන් සරණයි.
හොඳමයි, ඔබතුමාවත් අපි තාම ගෞරවයෙන් අද පිළිගන්නවා. එහෙමනම් අද දිනත් අප සමග සම්බන්ධ වෙනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. ඔබතුමා විතාව ගෞරවයෙන් පිළිගන්නවා, ඔබතුමාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි රවි මහත්මයා.
තෙරුවන් සරණයි හැම දෙනාටම. මං හිතන්නේ අදත් හරි ගැඹුරු සාකච්ඡාවක් සිදු වුණ අපේ අනමදස්සි ස්වාමීන් වහන්සේ ගැඹුරු කරුණු ටිකක් මතු කළා. මට අන්තිම මොහොතේ තමයි මං ජොයින් වුණේ. උනාට මට හිතුණා ගොඩක් ගැඹුරු දෙයක් කතා කරන්න ඇත්තේ කියලා. අපි දිගටම කතා කරගෙන ආවේ කග්ගණීය සූත්‍රයෙන් මතුවෙන පංච උපාදානස්කන්ධය ගැන ලෝක බුදුරජාණන් වහන්සේ මතු කරන්න හදන ඒ ලෝකෝත්තර දර්ශනය මොකක්ද කියන එක. ඒක අපි දැනගෙන හිටිය මට්ටමෙන් එහාට ගිය ධර්මතාවයක් කියන එක. කියන්නේ රූපේ වේදනාව සංඥාව සංකාරය විඥානි කියනකොට ඊට වඩා වෙනස් කරුණු ටිකක් ලෝකයා දැනගෙන හිටිය දෙයට වඩා වෙනස් පැත්තක් බුදු කෙනෙක් මතු කරනවා මේ ලෝකෝත්තර දර්ශනේ කියනකොට. විශේෂයෙන් රූපය කියලා අපිට හම්බ වුණාට ඒක රුප්පණයක්. රූපය කියලා විවහාර කරලා තියෙන්නේ රුප්පණයකටයි කියන එක මේකෙන් අපිට හිතන්නේ බොහොමාර දැනගෙන හිටියට වඩා එහාට යන දැක්මක් නැත්තම් හිතන්න විමසන්න දේවල් ටිකක් මතු වුණා කියලා හිතනවා. ඒ කාට හරි මේවයි මොනවා හරි අහන්න සාකච්ඡා කරන දෙයක් තියෙනා නම් අහන්න, ඒ අනුව අපි කතා කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. මහත්මයා මේ ප්‍රශ්නෙට කෙටියෙන් මට පිළිතුරක් දෙන්න. මේ අර ධර්මදේශනාවට සම්බන්ධයෙන් නෙවෙයි, ඒකයි මම මේ මුලින්ම අහලා මේ අයින් ඒ කියන්නේ ඒ කරුණෙන් අයින් වෙන්න හදන්නේ. මහත්මයා අහුත්වා සම්භූතං හුත්පාන භවිස්සති කියන ඒ පාඨය මේ සූත්‍ර පිටකේන කාරණාවක්ද අභිධර්මයේ පැවසෙන කාරණාවක්ද? තෙරුවන් සරණයි.
එක සූත්‍ර පිටකේ කුද්දක නිකායේ තියෙන එකක්. මම හිතන්නේ ප්‍රතිසම්බිදා වගේ එකේ ඥාන කතාවල එක එක ඥාන විස්තර කරද්දී මට මතක විදිහට 15 16 හරියේ අජ්ජත්තායතන බහිද්ධායතනවල විස්තර ටිකක් කියනවා. අර හේතු පහක් කියන්නේ ඇස අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා, ආහාර, නිබ්බති ලක්ෂණ කියලා ඒ කොටස තියෙන තැනමයි ඒකේ තව ඒ ගොඩාක් විස්තර තියෙනවා. ඒකෙම හොයාගෙන ගියොත් පේනවා මේ අහුත්තා සම්භූතං උත්තාන භවිස්සති කියන එකත් ආයතන වලට අදාළ ලක්ෂණයක්. ඒක අජ්ජත් ආයතන වලටත් එහෙම්මම කියනවා, බහිද්ධායතන වලටත් එහෙම්මම කියනවා. ඒ කියන්නේ ඇසටත් රූපයටත් කනටත් ශබ්දයටත් ඒ විදිහට ආයතන හයටම සඳහන් වෙන කරුණක්. ඒක අභිධර්ම කොටසක් නෙවෙයි, සූත්‍ර වල ආපු කොටස. තෙරුවන් සරණයි.
පැහැදිලි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. මට දැන් මේක ඔය භවිෂ්‍යති කියන වචනේ අහුනහම මේක මම මතක් වුණේ දිට්ඨිමත්නම් භවිෂ්‍යති කියන තැන හිමත් ඒ භවිෂ්‍යති කියන ඒදීන් දෙකේ මේ වචන දෙකේ අර්ථය එකමද කොහොමද කියලා මට ටිකක් පැහැදිලි කරන්න දෙන්න පුළුවන්ද?
අපිට භවිෂ්‍යති කියනකොට ඒක එහෙමයි කියනවා වගේ අදහසක්. මේ විදිහට හික්මෙන්න දෙත්තේ දෙත්ත මත්තම් භවිෂ්‍යති. ඉතින් අර ඒක එහෙමමයි. කියනකොට හිතන්න දෙයක් තියෙනවා. ඒක අර වචනයක් කියන්නේ අවුය නැහැ, වෙන්න බැහැ, සිදුවිය නොහැක්කක් වගේ. ඒ කියන්නේ යථාභූත ස්වභාවයේදී ඒක බොරුවක් වෙන්නම බැරි ස්වභාවයක් නැහැ භවිෂ්‍යති කියනකොට. ඒකට වේක ආයතන වලටත් එනවා මේ තැන් තැන් වලදී. දැන් ඇස රූපේ චක්කු විඥානේ වගේ ඒවා. දැන් මම හිතන්නේ රණවත පින්ඩිකෝවාද සූත්‍රයේදී එහෙමත් එනවා ඒ වගේ එක. ඇස උපදින්න දෙන්නත් එපා. ඇස ගැන කියන විඥානයකට පහළ වෙන්න දෙන්නත් එපා. නැත්තම් චක්කු විඥානය ගැන කියන විඥානයකට පහළ වෙන්න දෙන්නත් එපා. ඇස ගැන කියන විඥානයකට පහළ වෙන්න දෙන්නත් ඒ පහළ වෙන්න දෙන්නත් එපා. කියන්නේ එන්න භවිෂ්‍යති කියන පැත්තෙන් වගේ තමයි මට මතක ඒ වචන. ඒ වචනේ මද දන්නේ එතන යෙදෙන්නේ මේක කාලෙකින් කියුවේ නෑ ම. ඒ වගේ මතකයක් තියෙනවා කාට හරි මතක නැහැ එක කියන්න පුළුවන්. එනා භවිෂ්‍යති කියන්නේ ඒ වගේ ගැඹුරකට කියන්නේ අර නිරෝධයේ පැත්තටම යන දර්ශනයක් කියන එක තමයි මට තේරුම් යන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. එතකොට අර ditthi ditta මත්තම් භවිෂ්‍යති කියනකල භවිෂ්‍යති කියන්නේ හික්මෙන්ද කියන එක නේද? අදහස
වෙන්නේ. එතන නෑ භවිෂ්‍යති නෙමෙයි භවිෂ්‍යතිනේ. දැන් නෑ කියනකොට විරුද්ධාර්ථේ වගේනේ. දැන් දැන් භවිෂ්‍යති කියුවන් එහෙම. හරි දැකීම දැකීමක් විදිහට දැකීම මාත්‍රයක් විදිහට හික්මෙන්න එක එහෙමයි භවිෂ්‍යති. ඒකයි මම යන්න හිතුවේ නෑ භවිෂ්‍යති කියන්නේ. භවිෂ්‍යති කිව්වොත් එහෙම වෙන්න බෑ.
අභාපියක්.
ඔව්. වෙනව එකක් වගේ.
හොඳමයි.
අපිට පේන්නේ එහෙම තියනවා වගේ බුදු කෙනෙක් තමයි වෙන්නා. වෙනව එකක්. යාහුත්තා සම්බූතං කියන සිද්ධිය. සිද්ධිය නොහැක්කක් පහළ වෙලා ඒ පහළ වුණා කියන සිද්ධිය විය නොහැක්කක් නෑ භවිෂ්‍යති කියනකොට කියන්නේ නේද? අපේ බල්ලෙක් පහළ වුණා කියන සිද්ධිය විය නොහැක්කක් උත්සාහ කියන්නේ ඒ සිද්ධිය විය නොහැක්කක් නෑ භවිෂ්‍යති අබහු ඒ වගේ අදහසක් කියලා හිතන්න පුළුවන්. ඉතින් ඔක දැන් මතක තියාගන්න ඔය වචන වල අදහස ගන්නකොට භාෂා ඥානයක් විතරයි ගැඹුරු අර්ථේ ඒ භාෂාවෙන් කියන්න හදන අර්ථේ මතු කරගන්න නම් ඒ අපි නොදන්න දෙයක් මේ කියලා තියෙන්නේ කියන අදහස එක්ක සිද්ධ වෙන්නේ. එතකොට ඒ ඥානයට තමයි ඇත්තටම හරීම මතු කරන්න හදන අදහස. දැනට තර්කයට දාගන්න භාෂා ඥානෙ වගේ එකක් තමයි ඔය වචන. දැනගත්තු දේ ඉක්මවාගෙන මට්ටමකට එන්නේ ඒක අදාළ විදිහට ඒක භාවිතා කරනකොට. ඒ කියන්නේ දැන් අතනින් ගන්න පුළුවන්. දැන් දිත්තේ දිත්තමත්නම් භවිෂ්‍යති කියනකොට අපිට භාෂාවෙන් එන තේරුමනේ අපි දැන් කතා කරන්නේ. හැබැයි එහෙම හික්මෙනකොට එන ඥානය කියන එක ඒක විස්තර කරන්න බෑ ඒ විදිහට. විස්තර කරන්න ඥානෙම එන්න ඕන. එතන අපි දන්නේ නෑනේ. ඒ අපි දන්න මට්ටම ඉක්මවා යනවා ඒකේ ඥානයේදී. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒක ඉතනදී අදහසනේ ගන්න ඕනේ. මට ඒකම කියන්න ඉතුනේ සර්. දැන් අර අපි ගිය සුමාන් මේ සාකච්ඡාවේදී කතා කරන්නේ කතා කරේ අර මේ රුප්පණය ගැනනේ. රුප්පණය කියන්නේ රුප්පණය වෙන අවස්ථාවල් රුප්පණයක් අපිට දැනගන්න පුළුවන් අවස්ථාවල් වලට ගින්න පිපාසය ස්පර්ශය වගේ දේවල් වලින් අර සර් කියවනේ දැන් අපිට මේ බලන්න මේවා එකක් දුප්පනේ වෙන ඉඳගෙන ඉන්න ඉරියව් වලින් වගේ එහෙම ඉතලා ස්පර්ශය වෙන තැන් වලින් අපි අර කයක් ඊට හිතෙන් මවා ගන්න එහෙම කයක් නේ. එතකොට දැන් මට හිතෙනවා ඒක දිගටම කතා කරත් හොඳයි කියලා. මොකද දැන් අපි අර අපි මේ අපි දැන් අර ඕක දැන් අර දන්න දැනුමින් එහෙම මේ හිතන්නේ හැමදාම. දැන් මෙතන සර් කිව්වේ දැන් යෝනිසෝමනසිකාරය කියලා චින්තනේ වෙනස් කරගන්න පුළුවන් තැනක් කියලා. උතන අන්න ඒක කෙරෙන විදිහ සාකච්ඡා කරොත් ඔය අවස්ථාව අරගෙන එහෙමනේ වෙන්න ඕන කියලා මට හිතෙනවා. දැන් අපි දැන් එදා අර ගොඩක් විවෘතව අපි කතා කරන්නේ අපි ඔක්කොටම තියෙන ප්‍රශ්නේ මේ චින්තනයේ කෝණේ දකින්න කෝණේ වෙනස් කරගන්න බැරි කමනේ. දැන් තියරි නම් අපි දැන්ම දැනුම් කරුණු ඔක්කොම දන්නවා, ඒවා ගලපන්නත් දන්නවා. ඒ වුණාට චින්තනයේ වෙනස් වෙන්නේ නැහැනේ. චින්තනයේ වෙනස් වෙන එක ගැනත් අපි දැනුමින් කතා කරනවා. ඒ වුණාට ප්‍රායෝගික වෙලා නැහැ නැති බව තේරෙනවානේ. ඉතින් මට හිතෙනේ දැන් අන්න ඒ පැත්තට යමු වෙලා එහෙම කරොත් කොහොමද ඉදාස දීපු උදාහරණේ. මේ දැන් අපි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න කය කොහොමද ඒක ආවේ? සර් කිව්වනේ ආයතන මුලාවෙන් ඒක ඒතර කයට ස්පර්ශය දැනিলা. ඒක ඉන්න බව අපි මේ ඉඳගෙන ඉන්න කය අපි හදාගත්ත මනසින් ඒ අවස්ථා දෙක. ඒතරද සර් දැන් මට හිතුනේ දැන් අර කයට දැනෙන ස්පර්ශය අර දැනීම කියන එක අරගෙන මුතේ මුතමත්タン කියන දැනීම එහෙම අරගෙන දැනීම ඒ එතනින් ඒ කියන්නේ ආපහු හිත ආපහු මනසින් හිතලා ඒ කයක් හදන්න නැතුව අර දැනීම කියන එකට අර මේ අපේ තියෙන මර පැවැත්මේ ස්වභාවය දැන් අපි ඉස්සර මේ කතා කරේ මොකද්ද මේ අර මේ දැනීමේ හැකියාව වගේ අන්න එහෙම දැන් එතන කොහොමද ස්කන්ධ ක්‍රියාවලිය. එතකොට ඒක අපි ඒ දැනීම සම්බ වෙලා දැන් අපිට කයක් දැන් කයකුත් හදලානේ අපි. එතකොට ඒ දැනීම නමුත් දැනීමක් විතරයි එතන සිද්ධ වුනේ. එතකොට ඒ දැනීම කියන්නේ විතර මට තේරෙන හැටින් කියන්නේ මේ පංච උපාදානසන්ද ක්‍රියාවලියක්. එතකොට අපි ඒක නිත්‍ය කියලා අරගෙන නමුත් ඒකේ අනිත්‍ය ස්වභාවය දැන් මේ නේ දැකලා ඒක යම් වෙල අවබෝධ වුණාම දැන් ඒ යෝනිසෝ මනසිකාරයේ තුලින් මේ ඔක්කොම එහෙම වුණාමනේ දැන් ඔතන මේ ආර්ය න්‍යාය කටේ අවබෝධය ලබන්නේ සත්‍ය ඥානේ. අන්න ඒ පැත්තට කතා කරමු කියලා තමයි මට හිතුනේ සර්. එහෙම හොඳයි කියලා මේ එතකොට අපි අර ඒ චින්තනේ වෙනස් වෙන හැබැයි සර් කතා කිරිල්ලක් මේ තවමත් මේ දැනුමම තමයි එක්තරා දුරකට. නමුත් ඒ දිශාව වෙනස් කරලා ඒ විදිහට මේ ප්‍රායෝගිකවත් එහෙම කරන්න මේ කතා කරත් හොඳයි කියලා. දැන් අර දස කියපු උදාහරණේ ඇත්තටම ඒක ඒක මේ කියන හිතුවා. ඉතින් ඒක කරන්න ඒක මේ පුළුවන්. ඉතින් කියන්නේ දැන් අපි ඉඳගෙන ඉන්නකොට ඒ ස්පර්ශ වලින් දැන් කොහොමද කය හැදුණා. දැන් ඒක ඒ වෙලේම දැන් කවෙන්නේ නැතුව දැන් ඒක සිද්ධ වෙන දෙයක් ඒක දැනගන්නවා. දැන් අර අන්න එතන ඉඳලා ඒ ප්‍රායෝගික මට්ටමේ ඉඳලා කොහොම ආපහු අර මේ දැනීම කියන තැනින් අර අන්න එහෙම මේ කොහොමද අන්න ඒ ටික සාකච්ඡා කරොත් හොඳයි කියලා මට හිතෙනවා සර්. කොගෙම සහභාගීත්වයෙන් මොකද අපි ඔක්කොටම ඒක එතනනේ තියෙන ප්‍රශ්නේ. දැනට මේ චින්තනේ වෙනස් කරගන්න ප්‍රායෝගික වෙනස් කරගන්න බැරි කමනේ. දකින්න කෝණ වෙනස් කරගන්න බැරි කමනේ. කෝණ ගැන අපි කතා කරනවා ඒ උනාට ඒක වෙනස් කරගන්න බැරි කමනේ. අන්න ඒක ගැන කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා සර්. මම ටිකක් දිග වැඩි කියපු ඒවා දැන් මේ සර් හොඳයි. ඒවනම් මේ තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. ඉතින් මේ කොච්චර දිගට ඇහුවත් මට හිතෙන්නේ ප්‍රශ්නේ ගත්තොත් එහෙනම් දැන් කරන්න ඕන මොකද්ද කියන එක අහනවා වගේ තමයි හිතෙන්නේ.
මහත්මයා සමා වෙන්න බාධා කළාට ඒ ප්‍රශ්නයට මටත් යමක් අහන්න පැහැදිලි කිරීමක් අවශ්‍යයි. දැන් ඔබතුමාගේ උත්තරයට ඒකත් සම්බන්ධ කරගන්න මට තේරෙන විදිහට මහත්මයා මේ දහමම අහගෙන ශ්‍රවණය කරගෙන ඒක නිවැරදිවම ශ්‍රවණය වෙනකොට ඔය බලන්න අවශ්‍ය බලන්න බලිය යුතු ක්‍රමය ටිකෙන් ටික වෙනස් වෙනවා කියන අදහසක් තියෙනවා මට. ඒ ගැන ඔබ තුමා පැහැදිලි කරන්න. තෙරුවන් සරණයි.
ඔව්.
තෙරුවන් අවසරයි සමාවෙන්න සර්. මේ දැන් ආයි දැන් සර් කිව්වනේ දැන් ඔය කතා දැන් දිගට කිව්වට අන්තිමට ප්‍රශ්නේ මේ මොකද්ද කරන්නේ කියලා. වගේ කියලා සර් දැන් මං අදහස් කළේ එහෙමව නෙවෙයි. දැන් අදහස අපට අර උදාහරණයක් ප්‍රායෝගිකව කරන්න කියලා කිව්වනේ. අන්න එතනදී මේ අර කතා කරනට වැඩි වෙනස් ඒ ස්වභාවය. අන්න ඒ ගැන තමයි සර් මං මේ කිව්වේ. නැතුව කිව්වනේ දැන් කරන්නේ කොහොමද කියන එකට මේ ප්‍රවේශයක් තමයි ඉදා කිව්වේ. ඒ කරන්න තැනක්. මේ බඩගින්නක් කියනකොට එහෙම අපිට මේ බඩගින්න එනතුරු බලබල ඉන්න බෑනේ. නමුත් මේ ඉඳගෙන ඉන්න මේ මොහොතේ දැන් ඒක ප්‍රායෝගිකව දැනෙනවනේ සර් කරන්න ගියාම. ඒක ඒ පැත්තෙන් මං කිව්වේ එතකොට සර් අර වෙනදා අපි කෙලින්ම මොනාද කරන්න කියලා අහනවා. ඒ උනාට දැන් අතන සර්ම යොමු කරා අපිව ටිකක් ප්‍රායෝගික පැත්තට. අන්න ඒක ගැන කතා කරමු කියලා තමයි සර් මං කිව්වේ. ඉතින් අපි අඩුපාඩු තියෙනවනේ ඒවා. හොඳයි තේරුම් ගන්න.
එතන මේ දැන් කියන කතාව හරි දැන් ඔය අපිට දැන් සාමින්හන්සලත් මේක කියලා මේ තැනකට එනවා. මේක කරන්න බෑ. ඥාණය ආවම සිද්ධ වෙන දෙයක් වගේ එකක්. ඉතින් එහෙම කියලා නිකන් ඉන්න කියන එකත් නෙවෙයි. එතකන් මේ ධම විමසන්න වෙනවා. එතකොට ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන පැත්ත. ඉතින් ඒ එතෙන්ට ඉන්න නැහැමයි දැන් ඔය දැන් මම කියන ඒවා දහම එක සාකච්ඡා කරනකොට ඇත්තටම මෙහෙම බලන්න කියන එකෙන් මේ මොනවද මෙහෙම බලනකොට අපිට වැටහෙන ධර්මතාවය මෙච්චර කල් අපි දැනගෙන හිටිය එක වැරදි මෙච්චර කල් ඇත්ත කියලා හිතන් හිටිය එක වැරදි කියලා පේන ක්‍රම ටිකක් තමයි මේ කියන්නේ. එතකොට ඒ කියන්නේ අපි නොදන්න බව පේනවා. නොදන්න බව පේනකොට ඒක අනිත් පැත්ත මොකද්ද? බුදුරජාණන් වහන්සේ දෙන්නපු දේ නෙවෙයි අපි දැකලා තියෙන්නේ. අපි ලෝකයාට අයිති පැත්තෙන් මේක තේරුම් අරගෙන නැත්තම් විස්තර කරගෙන අපි ඒ උදාහරණයටම යම් ටිකක් දැන් කය
සමාවෙන්න සර් අවසරයි. මට ටිකක් කියන්න ඕන මේ දැන් සර් එතනදී දැන් අපි දැන් ඔය දැනීමකුත් එක දැන් කයක් හම්බ වෙනවනේ අපිට එතන. දැන් මේ කය හම්බ වෙන්නේ නැති පැත්තටනේ අපි ඒක එතනම මේව කරගන්න ඕන. කය හම්බ වෙන්නේ නැති විදිහේ චින්තනයක් නේ අපිට එතන මේ තියෙන්න ඕනේ. එතකොට සර් දැන් අපිට දැන් අර සර් කිව්වා වගේ එතකොට අපිට ඒ වෙලාවට අපිට හැඟීමක් එනවා තේරෙනවා. දැන් මෙච්චර දවස් කරපු ඒ කියන්නේ හිතන් හිටපු ඒ විදිහ වැරදි දැන් මේක හම්බ විය යුතු නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මේක හම්බ විය යුතු නැහැ. නමුත් හම්බ වෙනවා. ඒකකොට දැන් මෝඩකම තේරීම. ඔව් ඒ මෝඩකම තේරීම හරහා දැන් අපි අර මේ අපිට අපි වැරදි කියලාත් එතන යම් කිසි මේකක් එනවනේ. අන්න එහෙමම
ඒක තමයි.
ඒක process එක.
එදියේ බලන්න අපි වැරදි කියලා පේනවනේ. අපි දැනගෙන හිටිය වැරදි. වැරදි කියලා පේන්නේ ඊට වඩා වෙනස් දෙයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අපි දන්න දේ නෙවෙයි. ඒ තෙන්ට යන විදිහට පරීක්ෂණයක් තමයි මේ කරන්නේ ටික. ඒක කොච්චර දුරට වෙනවද කියන එක දැන් ඒ උදාහරණය ආයේ බලමුකෝ. දැන් කය කියන එක අපිට රූපයක් විදිහට තමයි හම්බ වෙන්නේ. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ওই රූපේ කියලා තියෙන්නේ මොකටද? රූපණයකට. රූපණය කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඒක වචන මාත්‍රෙන් අදහසක් කරන් තියෙන්න පුළුවන්. ඒ වුණාට නියම අදහස දන්නේ නැහැ. දැනගත්තානම් රූපේ හම්බ වෙන්න බෑ. ඒ කියන්නේ ඒක අර මං අර බල්ලගේ උදාහරණෙන් හිතන්න කිව්වේ. දැන් බල්ලට රූපයක් හම්බ වෙනවා වතුරේ. එයාට අපිට කියන්න පුළුවන් ওই රූපයක් කියලා තියෙන රූපණයකට. හැබැයි යා රූපණේ කියන එක දන්නේ නැහැ. ඒ කවදා හරි දැනගත්තා නම් එයාට රූපයක් හම්බ වෙන්නේ නැහැ. වතුරේ කියන්නේ ඒ උපමාවේදී ශරීරයක් පිහිටන්න බැරි වෙන්නේ රූපණේ හරියටම තේරුම් ගත්ත දවසට. එතකන් එයා අපි කියන දේ විශ්වාසයෙන් ගත්තොත් ඉතින් එයාගේ ලෝකෙට ගැලපෙන අර්ථයක් මේකට දාගන්න ඔය රූපණය කියන එකට. මේක රූපයක් නෙමෙයි රූපණයක් කියලා මොකක් හරි අදහසක් දාගන්න. හැබැයි හරියටම තේරුම් ගත්ත දවසට මොකද වෙන්න ඕන? රූපයක් හම්බ වෙන්න බෑ. ඒ කියන්නේ එයා හිතිය දෘෂ්ටිය වැරදි කියන එකම හම්බ වෙන්න ඕන. ඒ කියන්නේ අපි දැනට ඉන්න එක වැරදි කියන එකමයි හම්බ වෙන්නේ මේ බලන්න බලන්න. අනේ වැරදි කියන එකේදී තමයි අපිට බුදුහාමුදුරුවෝ තමයි හරි. ලෝකෝත්තර දර්ශනේ. ඒක මතු කරගන්න එක එක විදිහට අපි බලපු දැනටත් බලන ඒවයි අත්ලාවට දැන් ඒකෙත් වැරද්දක් පෙන්නලා දෙන එක තමයි අපි කරන්නේ දහමට ගලපලා. එතකොට මේ කරන විදිහෙත් අඩුවක් තියනව නේද කියලා තව ටිකක් එහාට යනවා මේකේ. ඒ කියන්නේ තාම මේක දැන් අපිට හැමතිස්සෙම හිතන්නේ මේ කරන විදිහ තමයි විදර්ශනාව මෙහෙම කළොත් අවබෝධ වෙයි කියලා. එනකොට තව ටිකක් දකිනකොට අර කරපු විදිහත් වැරදිනේ. මේ අවබෝධෙත් වැරදිනේ කියලා පේනවා. දැන් මෙතන අපි මේ උදාහරණයට ගිහිල්ලා ඒක බලමු. අහගෙන ඉන්න මේ උපමාවට දාලා කියන එක අහගෙන ඉඳලා ඊට පස්සේ කියන්න.
හොඳයි සර්. සමාවෙන්න.
කලේ නෑනේ. දැන් කය කියන එක දැන් මේ මොහොතේ ශරීරයේ තියෙන මොන ඉරියව්වද හුවොත් අපිට කියන්න පුළුවන්. වාඩි වෙලා ඉන්නවා, හිටගෙන ඉන්නවා, හාන්සිලා හරි මොකක් හරි ඒ තමන්ගේ ශරීරයේ තියෙන ඉරියව්ව දන්නවා. දැන් ඔය ඉරියාපත භාවනාවලදීත් ඔය ඉරියව්ව හොඳට හොයාගන්නවා. එතකොට අපි දැනගන්නවා දැන් කය තියෙන මොන ඉරියව්වද ඇහුවොත් වාඩි වෙලා කියයි. දැන් ඊළඟට මොකද්ද මං කරන්න කිව්වේ? ඒ බව දැනගත්තේ කොහොමද කියලා බලන්න. එතකොට අපි ආයතන පැත්තෙන් බැලුවොත් තේරුම් ගන්නවා මොන ආයතන දොතෙන්දි වැඩ කළේ නැත්තම් උදව් වුණේ? කාය ආයතනයයි මන ආයතනයයි. ඊළඟට ඒකත් වෙන් කරලා බැලුවොත් කාය ආයතනට කරන්න පුළුවන් මොනවද කියලා ඇහුවොත් දැනීමක් දෙන්න විතරයි. කාය ආයතනේ දීලා තියෙන්නේ දැනීම් ටිකක්. දැනීම් ටික කියන්නේ ශරීරය නෙමෙයි, ඉරියව්වක් නෙවෙයි. එහෙනම් මේ ශරීරය හෝ ඉරියව්ව හෝ ගැන අපි දැනගෙන තියෙන්නේ මන ආයතනේ. අපිට මන ආයතනෙන් ඒ කියන්නේ මනසට අරමුණු වුණ දෙයක් විතරයි ඔය දැන් මේ ශරීරේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව. ඒක හරියට දැන් අර බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්වට ඒක එයාගේ මනසට අරමුණු වුණ එකක් විතරයි. එයාගේ හිතේ හැදුන දෙයක්මයි එයා දැනගෙන තියෙන්නේ. හැබැයි ඒ බව දන්නේ නැතුව එයා විශ්වාස කරනවා ඔක එළියේ තියෙන එකක්, වතුරේ තියෙන එකක්. ඒ වගේ දැන් අපිට මනසට අරමුණු වුණ ඉරියව්ව නැත්තම් ශරීරය අපි මනසට අරමුණු වුණ එකක් කියලා අපට පේන්නේ නැති බව දැනගන්නේ මේ පුටුවේ වාඩිලා ඉන්න ශරීරයක් කියලා බාරගන්න ගතිය. කියන්නේ රූපයක් කරලා බාරගන්න ගතිය. එතකොට එතන අන ඉස්සෙල්ලා හිතපු විදිහේ වැරද්දක් තියනවා කියලා පොඩ්ඩක් පේන්න ගන්නවා. දැන් ඒ අපි කලින් හිටිය විදිහේ වැරද්දක් පෙන්නවා විතරයි. දැන් ඊළඟට එනවා ආතන එළියේ තියෙන ශරීරයක් නෙවෙයි හිතෙන් හදපු ශරීරයක් කියලා. දැන් එතන වැරද්ද අපිට තාම පේන්නේ නැහැ. කියන්නේ කාය ආයතනෙන් දැනීමක් දුන්නා, මන ආයතනෙන් දැනීම් ටික ගැන හිතුවා. හිතනකොට මනසට ශරීරයක් පහළ වුණා. දැන් අපි හිතන්නේ අපි ඇත්තම දැක්කා කියලා. ඉතින් මේ තාම ඇත්තම නෙවෙයි මේ. අපි හිතිය තැනක වැරද්දක් පෙන්නවා විතරයි. ඇයි මේක ඇත්තම නෙවෙයි කියන්නේ කියන එකට දැන් ආපහු අපිට ධර්මයෙන්ම ගන්න වෙනවා. ඒ කියන්නේ අපිට පේන්නේ නැහැ. අපිට හිතෙන්නේ දැන් ඕක දැක්කනම් හරි කියලා. ඇයි ඒකත් වැරදි කියන්නේ? කාට හරි කියන්න පුළුවන් ද එතන තියෙන වැරද්ද මොකද්ද කියලා? කාය ආයතනෙන් දැනීමක් දැනුණා, මන ආයතනෙන් ශරීරයක් හදලා පෙන්නවා. ඕක දැක්කහම හරිද නැත්නම් තව අඩුවක් තියනවාද?
සමහර මට හිතෙන්නේ අවසරයි සර් මට හිතෙන්නේ මේ කායයතනෙන් ගත්ත එකත් ඒකත් වැරදිනේ දැන් ඒක දැනීමක් විතරනේ ඒ දැනීමක්
කියලා දකින්න එක හරිද කියලා මම අහන්නේ
ඔව් ඒකත් වැරදිනේ සර් එතකොට ඒ වැරදි පදනම දැන් අපි ආපහු මේ මනසින් හදාගත්තේ එතකොට
දැනීම කියන එක වෙන එකක් මනසෙන් හදපු එක තව එකක් නේ දැනීම කියන්නේ ශරීරයක් නෑ මොනවද දැනුණා නේද
දැනුණා
ඊළඟට හිතනකොට තමයි ශරීරයක් මේ ඉරියව්වේ තියෙන ශරීරයක් කියන එක පේන්නේ හරි එතකොට දැනීමට ආйти නෑ හිතපු එක දැනීම දුන්නේ කාය ආයතනෙන් සිතීම කළේ මන ආයතනෙන් නේද
ඔව්
එතකොට දැන් ඔන්න ඔය සිද්ධිය දැක්කොත් කාය ආයතනෙන් දැනීමක් දුන්නා මන ආයතනෙන් ශරීරයක් හදලා දුන්නා ඒක එතකොට පුටුව උඩ තියෙන එකක් නෙවෙයි නේද හිතට පෙනුන එකක් දැන් එහෙම බැලුවොත් දැන් ඇත්ත දැකලාද නැත්නම් ඒකෙත් අඩුවක් තියනවාද
සර් මට හිතෙන්නේ දැන් අර කාය ආයතනේ ඒ දැනීමත්
ඔව්
මේ මුතේ මුතමත්タン වගේ ඒකත් ඒකත් භව්‍ය නැති දෙයක් නේ ඒකත් මේ නැති දෙයක් නේ මේ පච්චුප්පන්න මේ වෙලාවේ මේ වුණාට ඒකත් මේ තියෙන දෙයක් හිතවන්න බැරි දෙයක් නේ ඒතට ඒ දැනීම මත අපි තව එකක් කරනවා අර විඤ්ඤාතමත්タン මට්ටමට යනවා ඒ වගේ මට හිතෙන්නේ සර් දන්නේ කියලා
ඔව් එතකොට දැනීම විතරයි කිව්වොත් මුතේ මතමත්タン සිතීම විතරයි කිව්වොත් විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン තර දැනීම් ටිකක් ආවා සිතීමක් වුණා දැන් එතකොට කියන්නේ හිතෙන්න පුළුවන් දැන් මුතේ මතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියලා මං කියන්නේ දැන් එහෙම බැලුවත් හරියද තව අඩුවක් තියනවාද දහමට නම් ගැලපෙනවා නේද?
තවත් අඩුවක් තියෙනවා
එතන. තවත් අඩුවක් තියෙනවා මොකක්? අන්න එහෙමයි. දැන් අපිට ඒකේ අඩුව පෙන්වන්න පුළුවන් නම් ඕන තව ටිකක් හොයනවා නේද? දැන් ඇයි ඒකේ අඩුවක් තියනවා කියන්නේ?
එතකොට එතන බුදුරජාන් වහන්සේ කියපු න්‍යායකට අපිට බුදුරජාන් වහන්සේ උපකාර කරගන්න ඕන. එතන න්‍යායකට ගිහින් බැලුවොත් අර විඤ්ඤා දැන ගැනීම කියන්නේ කුමක්ද? මොකද්ද කාගේද කියන්නේ නැතුව මොන ප්‍රත්‍යෙන්ද කියන විදිහකට යමක් හොයන්න ගියොත් කිසිවක් අපිට ලැබෙන්නේ නැති ස්වභාවයකට ඒ කියන්නේ ආරි න්‍යායට අනුව බලන්න ගියාම අපිට නොලැබෙන ගතියක් ලැබෙන්න ඕන එන්නේ වගේ දෙයකට සිත යොමු වෙන්න ඕනේ කියලා හිතෙනවා තිරුවන් සරණ
ඒ කියන්නේ දැනීමක් ලැබෙන්නත් බෑ සිතීමක් ලැබෙන්නත් බෑ වගේ තත්වයක්ද
ලැබෙන්නත් බෑ සිතීම ලැබෙන්න නම් බෑ නමුත් ඒ ලැබෙන මොකක් හරි ලැබෙනවා නම් ඒක ලැබුණේ කොහොමද කියලානේ බලන්න වෙන්නේ ඒක බාරගන්න නරකයි ඒක ලැබුණේ කොහොමද කියලා මේ සෙවීමකට යොමු වෙන්න ඕනේ අතන එල්බ ගන්න ගියොත් පිහිටීමකට යනවා කියලා
අහ දැන් ඒ ලැබුණේ කොහොමද කියලා හොයන්න ඕන ඒ කියන්නේ අපි මේ දැනගත්තේ ඇත්තද යථාභූත ස්වභාවයද කියලා දැන් විමසන්න ඕන. දැන් විමසන්න ඕන වෙන්නේ අපි දැන් විමසපු එක වැරදි කියලා දැක්කොත්නේ. දැන් අපි ඒක හරි කියලා දැක්කොත් ඒකම පුරුදු කර කර ඉන්නවා. එතකොට දැන් මේකේ අඩුවක් තියනවා කියන්නේ අපි තව මතයක් හදාගෙන වෙන්න බෑ. දහමෙන්ම තමයි පෙන්වන්න වෙන්නේ උතන අඩුවක් තියනවා කියලා. දැන් ඔය තව විදිහට කිව්වොත් දැන් ඔහොම බලන එක දැනුණා සිතුවා. එතකොට දැනීම කියන එකේ ශරීරයක් නැහැ. සිතනකොට තමයි ශරීරයක් පහළ වුනේ. කියන මට්ටමකට එනවනේ. දැන් එතනත් තාම ලෝකෙට අහු වෙලාද ලෝකෙන් එතර වෙන දර්ශනයේද කියන එක තමයි මේ දැන් ප්‍රශ්නේ. ඒ කියන්නේ ඕක තව විදිහකට මේ ආර්ය මාර්ගෙද නැත්නම් විදර්ශනාවද කියන එක ලෝකෙන් ඈතර වෙන මාර්ගෙද නැත්නම් එක එක විදිහට අහන්න පුළුවන්. සක්කාය දිට්ඨිය පිහිටන්නේ නැද්ද එහෙන් බැලුවහම වගේ, නැත්නම් ලෝකෙට අහු වෙන්නේ නැද්ද? ඒක මම තව පැත්තකින් කිව්වොත් දැන් ලෝකෙට අහු වුණාද කියලා බලන්න අපිට එක විදිහක් තමයි අර 11 ආකාරේ හම්බ වුණාද, 11 ආකාරයෙන් එකක් හරි හම්බ වුණාද කියන එක. දැන් ඒක මේ විදිහට බලන්නකෝ. දැන් ඔන්න දැන් අපිට දැන් මේ ශරීරයේ මේ මොහොතේ මෙහෙම වාඩිලා ඉන්නවා කියලා දැනගැනීමේදී අපි දැන් දන්නවා කාය ආයතනේ මන ආයතනේ. කාය ආයතනෙන් දෙන්නේ දැනීම් ටිකක්. එතකොට මන ආයතනෙන් හිතුවේ නැත්නම් ශරීරයක් හැදෙන්නේ නැහැ. ඒ කාය ආයතනට දෙන්න පුළුවන් දැනීම් විතරනේ. හැබැයි දැන් අපේ මට්ටමට දැන් මනසෙන් ශරීරයක් හදලා දීලා තියෙනවා. ඒ ශරීරයේ ඉරියව්ව අපි දන්න හින්දා අපි දන්නවා දැන් මේ ශරීරයේ වාඩි වෙලා ඉන්න එකක් කියලා. හැබැයි දැන් අපි ආයතන වෙන් කිරීමක් කරලා තියෙනවා. ඊළඟට ආයතනේ මේ ආයතනෙට මේක විතරයි, කාය ආයතනෙට දැනීමක් දෙන්න විතරයි, මන ආයතනෙට හිතන්න විතරයි පුළුවන් කියන තැනටත් ගිහින් තියෙනවා. ඉතින් අපි දන්න දහමටත් ගැලපෙනවා. දැන් ආයෙහනම් ඒ දැනීම විතරයි කියන්නේ මුතේ මුතව මත්තන්, සිතීම විතරයි කියන්නේ විඤ්ඤාත මත්තන් කියලා. දහමට ගැලපුණාට ඔන්න දැන් බලන්න ඕක තමයි දැන් අපි හිතන විදිහට ගැලපිලා දහම. අපි හිතන විදිහට අපේ ඉන්න මතේට ගැලපිලා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහෙම ගැලපෙනවා එක දහම නෙවෙයි නේද? අපි හිතන විදිහට ගැලපෙන එකයි මේ ආකාර පරිවිතක්. අපි මේ හිතන ආකාරය විතරක කරන ආකාරයට ගැලපෙනවා නම් ඒක නෙවෙයි ඇත්ත. ඒක මා ඒකෙන් මිදෙන්න තියෙන. ඊළඟට අපි ඉන්න දෘෂ්ටියට මතයට ගැලපෙනවා නම් ඒකත් නෙවෙයි ඇත්ත. අදිට්ඨි නිච්ඡානක්කන්තේ. එතකොට දැනට තාම වෙලා තියෙන්නේ අපි හිතන විදිහකට ගැළපීලා නේද? දැන් දිත්තේ දිත්ත මත නැත්නම් මුතේ මුත මත්තන් කියලා අපි තේරුම් ගත්ත විදිහට දැන් ගැළපීලා දැනීම විතරයි. ඊළඟට ශරීරයක් කියන එක සිතීමක් විතරයි. මේ දෙකටම ගැළපුණා. හැබැයි දැන් දහමට එක පැත්තකින් ගැළපුණාට අපිට තව පැත්තකින් බලන්න වෙනවා. උතන අපි ලෝකෙට අහු වෙලා නැද්ද ඔය දැනගත්තු ස්වභාවය තුල? ඒක එක විදිහක් තමයි. දැන් මං ඇහුවොත් දැනීමද ඉස්සෙල්ලා උනේ, කියන්නේ කාය ආයතනෙන් දැනෙන එකද ඉස්සෙල්ලා උනේ, මන ආයතනෙන් හිතපු එකද? මොකක්ද ඒකට දෙන උත්තරේ?
ඉස්සෙල්ලා දැනීමනේ මහත්මයා උනේ, ඊට පස්සේනේ
දැනෙන්නේ. ඉස්සෙල්ලා දැනීම, ඊළඟට තමයි දැනීම ගැන හිතුවේ නේද? එතකොට තව විදිහට ගත්තොත් කාය ආයතනේ තමයි ඉස්සෙල්ලා වැඩ කළේ, ඊට පස්සේ වැඩ කළේ මන ආයතනේ. දැන් ඕක කියනකොටම බලන්න දැන් අපි කාලයට අහු වෙලා නැද්ද?
කාලාත්‍රයකට ගිහිල්ලා.
නැන් හරි. එතකොට පේනවා නේද දැන් තාම මොකද්ද අඩුවක් තියෙනවා කියලා තාම ලෝකෙන්.
ඔව්, එතකොට අපි අර ගලපගෙන ඉවරයිනේ. අර බාහිරෙන් ඇහුණ කාරණාව මේ අපේ කරුණකට ගලපගෙන ඉවරයි. එතකොට අපි වැරදි තැනක ඉන්නේ.
නෑ, බාහිර කතාවක් දැම්මේ නැතත් කාය ආයතනෙට දැනුණා, මන ආයතනෙන් හිතුවා. හැබැයි මේ දෙකේ ඉස්සෙල්ලා උනේ මොකද්ද කියලා අපි දන්නවා. දැනුණාට පස්සේ තමයි හිතුවේ. එතකොට දැනීමනේ ඉස්සෙල්ලා වෙලා තියෙන්නේ. ඊළඟට නිසිතීම උනේ දැන් කාලෙට අහු වෙලානේ නේද? ඒක පැත්තකින් අන්න ඔතන බලන්න. දැන් එහෙනම් තාම ලෝකෙට ආйти මේ දැක්ක විදිහ කාලයට අහු වෙලා. දෙවෙනි එක තමයි දැන් අපි කාය ආයතනෙන් දැනීමක් දුන්නා කියන එක විශ්වාස කළාද නැද්ද? මන ආයතනෙන් හිතුවා කියන එක විශ්වාස කළාද නැද්ද? ඒක කාය ආයතනෙත් පිළිගත්තා, මන ආයතනෙත් පිළිගත්තා.
පිළිගත්තා.
ඔව්. ඒ ආයතන අයිති කාටද?
මටනේ.
ඔව්, මට කිව්වත් එකයි, මාරයට කිව්වත් එකයි නේ. ඔව්. දැන් ආයතන ඉක්වා යෑමක් වෙලා තියෙනවාද?
නැත.
එතකොට අන්න ඔකයි වන් කියන්නේ. දැන් අපි මේ බලපු විදිහත් අඩුවක් දකින්න දාමට ගලපලමයි අඩුව දකින්න තියෙන්නේ. නැතු අපිට පේන්නේ නැහැ අඩුව. දැන් මම ඔය තව පැත්තකින් ඉතින් දහමට ගැලපුවා. මොකද ඒ බුද්ධ දේශනාවලම තියෙන ටිකක් මේ අපි ඔතෙන්ට ආපහු දැන්නේ. මේක අවබෝධයක් කියලා හිතුවට තාම ලෝකෙට අයිති දෙයක් නේ කියලා
පේනවනේ.
ඔව්. තව තාම අපි දන්නේ නැහැ. ඒකයි මේ පෙන්නන්නේ. මේකෙත් තාම අඩුවක් තියනවනේ කියන එක තමන්ට, ඒ කියන්නේ තමන්ට දැනෙන විදිහට ඒක පෙන්වන්න ඕන. කම්ම කිව්වට බෑ. ඒකත් අඩුවක් තියනවා. මෙන්න මේ විදිහට මේ දහමට ගැලපිලා නැහෙනේ කියලා පේනවනේ. එතකොට පේනවා එහෙනම් තව දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඊටත් වඩා එහාට ගිය දෙයක් මේ ලෝකෝත්තර දර්ශනය කියලා පෙන්වලා තියෙන්නේ කියලා. ඒත් අන්න ඒ වගේ ඉවේ දැන් හරි මොකද්ද කියන එක නෙමෙයි, වැරදි දැක්ම තුලින් අපි තේරුම් ගන්නවා. නෑ අපි දන්න දෙය නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ. එතකොට අන්න එයාට තව හොයන්න තියෙනවා, තව දහම විමසන්න තියෙනවා, විචක්ෂණය කරන්න තියෙනවා. අන්න එතකොට යෝනිසෝමනසිකාරයක් වෙනවා. ඒ කියන්නේ දැන් වුණක් එන්නේ තාම ඥානෙ පහළ වෙලා නෑ නේ එහෙනම් කියන තැනකට එනවනේ. එනා ඥානේ පහළ කරගන්න මේ ධහමමයි උදව් කරගන්න ඕන, බුද්ධ දේශනාවමයි උදව් කරගන්න ඕන. ඒ කියන්නේ අපේ අදහස මේකට රිංගලා, අපේ අදහස රිංගන්නේ නැතුව බුදුහාමුදුරුවෝ අදහස් කරපු දෙයම දකින්න ඕන නේද කියන පැත්තක් එනව නේද? එතකොට ඒ තමන්ගේ වැරද්ද කවුරු හරි පෙන්නලා දෙනවනම් ඒක තමයි, එයා තමයි අපිට කල්යාණ මිත්‍රයා වෙන්නේ. මොකද අපිට පේන්නේ අපි ඉන්න වැරද්ද සාමාන්‍යයෙන්. එකනේ දැන් බල්ලට පේන්නේ නැහනේ, බල්ලට වැරදිලා කියලා ඌට වතුරේ බල්ලෙක් හම්බ වුණාට ඒක කවුරු හරි ඊට වඩා දන්න කෙනෙක් පෙන්නලා දෙන්න ඕන. එතකොට මේකේ දකින්න වෙන්නේ තමන්ගේ අඩුපාඩුව පෙන්නලා දෙන කෙනා තමයි කල්යාණ මිත්‍රයා වෙන්නේ තව විදිහකට. ඒ අඩුපාඩුව දහමට ගැළපිලා එන්නත් ඕන. එතකොට අපි හැම හිතුවට බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ වෙන දෙයක්, මේ ලෝකයට හිතා ගන්නවත් බැරි දෙයක්, පෙර නොඇසු විරු දහමක් කියලා අපිට දැන් බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව එන්නේ. එතකොට මේ තාම අපිට මේක හිතා ගන්නවත් බැරි වෙලානේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මේක පෙර නොඇසු විරු දහමක් කියලා. ඉතින් නිකන් නෙවෙයිනේ. ඊළඟට මේක හරි ගැඹීරයි, සියුම්, දකින්න අමාරුයි කියලා තියෙන්නේ නිකන් නෙවෙයිනේ. ඒකෙන් එන්නේ ශ්‍රද්ධාව. අපි ගොඩක් වෙලාවට අර අපිට වරදින තැන තමයි ඔන්න දැන් දැනගත්තා. දැන් හරි කියලා හිතෙනවනේ මොකක් හරි අලුතෙන් දැනගත්තු ගම. අන්න ඒ ගතිය, ඒ කියන්නේ ඒකත් ඉතින් මේ අයින් වෙන්නේ මේ ආයෙ තව තව දැක්ම තුලමයි නේද? තෙරුවන් සරණයි. මං හිතන්නේ දැන් අර ප්‍රශ්නෙට යම් කිසි පිළිතුරක් එන්න ඇති කියලා.
ඔව් සර්, කතා
කරා. ගවන්නේ මිස් ඉස්සෙල්ලා කියලා ඉන්නකෝ.
මේ හොඳයි වොන්ටි. මේ සර් මට හිතුනේ මේ දැන් අපි ඔය දැන් කොහොමද ගියත් ඔය වගේ තැනක හිර වෙනවනේ හැමදාම. එතකොට සර් දැන් අනිත් එක දැන් අපි දන්නවා දැන් ඔතන දැනීමක් කියලා දෙයක්වත් හරියනම් එතනින්ම ඒක මේ මුතේ මුතමත්තන් නම් එතන එහෙම එකක්වත් වෙන්න බැහැනේ බුදුජනසගේ ධර්මයට අනුව. ඒකවත් වෙන්න බෑ. දැන් අපි දන්නවා හැබැයි එතන පටිපන්න සිද්ධියක් වෙන්නේ ඒක නුවණටමයි පේන්නේ. දැන් මේ කොච්චර කතා කරත් බැහැනේ. ඒත් ඒක නුවණටමනේ අහුවෙන තැනනේ මේ පටිපන්න ස්වභාවය. ඉතින් ඒ
නුවණට අහුවෙයි කියලා නිකන් ඉඳලත් බෑනේ.
අන්න ඒක නිසා දැන් අපි මෙච්චර මේ උත්සාහ ඔන්නේ තේකයි. හැබැයි ගිහිල්ලා අර තියරි වලින්ම හිර වෙනවා එතනම. දැන් අපි දන්නවා ඊළඟට මේ ඉතින් ඉතිරි හරියට දැන් නුවණින් කනේ ඒක තේරෙන්නේ නේද? ඉතින් දැන් අපි දැන් මෙතනින් එහාට මේ නිකන් අපි මොට්ට වෙලා වගේ ඉන්නවනේ. එහෙම ස්වභාවයක් නිතින් දැන් දන්නවා දැන් මෙතන දැන් අපි තියරි වලින් නම් දන්නවනේ දැන් ඔක දිගටම දිගටම ගිහිල්ලා කොහොමද වෙන්නේ කියලා නමුත් ඒක වෙන්නේ නැහැ නේ අපි හිතපට
කරන්නේ තියරි වලින් දන්නවද කියන එකයි මේ ප්‍රශ්නේ කරන්නේ දැන්
සමා වෙන්න අවසරයි මං හිතනවා දන්නවා කියලා හිතාගෙන හිතට හැංගීමක්වත් වෙනක එන තාක්කල් ওই ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා හිතනවා
නෑ මං කිව්වේ සර් දැන් මෙහෙමයි ඒ දැන් අපි යම්කිසි දේවල් ඔය දහම අහලා අපිට දැන් අර දැන් ආර්ය න්‍යාය උනත් මොකද්ද මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය කොහොමද මේ ඇති කල්හි මේ අන්න ඒ වගේ දැනු ඒ ටික දන්නවනේ අපි මං කිව්වන්නේ ඒකයි එහෙම නැතුව මේ
ඒක තමයි
ඒක දන්නා නෙවෙයි
අපි දන්න එකක් තමයි අපි වැරදි කියලා පෙන්නා ගන්නත් අපිට පුළුවන් වෙන්න ඕන
පුළුවන් නෑයි
ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුවම ඒකට ගලපලමයි අපි නොදන්න බව පෙන්වන්නේ. ඔය ටික දැනගත්තට මෙතෙන්ට මෙහෙම ගැළපිලා
නැහැ. අනිත් එක සර් අපි අනිවාර්යයෙන්ම දැන් ඔතනින් පස්සේ දැන් නැතාන්තෙට යන්නත් බෑ. ඒක ගියොත් කරන්නේ.
අනහ. ඇත්ත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි කියන එක ඒක දහම් පරියායක් නේ. ඉතින් ඒක මතත් අපිට බලන්න පුළුවන් දැන් ඒ දෙකෙන් එකකටද අහුවෙලා තියෙන්නේ. දැන් උතන තමයි මේ අර ඉස්සෙල්ලා අහපු අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. දැන් අපි ආයේ දානවා දැන් කාය ආයතනෙන් දැනුණා විතරයි මන ආයතනෙන් හිතුවා විතරයි. ඒ පෙරණ තිබීම හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වුණා නේ. ඒකට ගැලපෙනවා ලස්සනට. දැනුන එකත් ඒකට ගැලපෙනවා හිතුව එකත් ඒකට ගැලපෙනවා. ඒතකොට දැනෙනකොට හිතපු එක නෑ හිතනකොට දැනෙන එක නෑ කියලා ලස්සනට අපි හිතන විදිහට ගැලපෙනවා. හැබැයි ඔක දැන් නුවණින් බලනකොට එහෙම හිතන්නේ ලෝකෙට අහුවෙලානේ කියලා හොඳට
පේනවනේ.
එහෙමයි. ඒ අහුත්තා සම්භූතං හුත්තාන භවිස්සති කියන එක හරියට තේරුම් ගියා නම් ඒක මං අර තිරණති වීම හටගත්ත ඉතුරු නැතුව යුද්ධ වුණා කියන එකට වෙනස් තේරුමක් තියෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පන්න බව මෙතන. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය දැක්කනම් ඇත හෝ නැත කතාවක් අදාළම නැහැ. හැබැයි අපි තිරණති වීම හටගත්ත කියනකොට අතීතේ නැහැ කියලා දැනගෙන දැන් තියනවා කියලා දැනගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියනකොට දැන් තියෙනවා අනාගතේට නැහැ කියලා දැනගෙන තුන් කාලෙටම අහුවෙලා. ඉතින් කාලය හම්බ වුණා කියන්නේ ලෝකෙනේ. එතකොට දැන් අර ඉස්සෙල්ලා කියපු තේරුමෙන් බැලුවොත් අහුත්තා සම්භූතම් මේ විය නොහැක්කක් වෙලා පහළ වෙලා සම්භූතම් පහළ වෙලා. දැන් වතුරේ බල්ලෙක් පහළ වෙලා විය නොහැක්කක් වෙලා. ඔන්න ඔය කියන සිද්ධිය හුත්වා. අපවිස්සති. බහුවිය නැහැ. එතකොට දැන් අපිට දැනීමක් හම්බ වුණා කියන එකත් ඔය වගේ සිද්ධියක් නේද? නැත්තම් සිතීමක් හම්බ වුණා කියන එකත් ඔය වගේ සිද්ධියක් නේද? මේ ආයතනෙම සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ආයතනෙටම නේද කියන්නේ අහුත්තා සම්භූතං හුත්තාන භවිස්සති. පටිච්ච සමුප්පන්නයි කියන එක දැක්කනම් මේ නිරෝධ අනුත්පාද ස්වභාවය නේද වැටහෙන්න ඕන. මේ නොහැක්ක සිදු වෙලා ඕක බහුය නෑ උත්තා නෑ භවිස්සති ඒ සිද්ධිය නෑ භවිස්සති අනේ ඔතන දැන් තව ටිකක් එහාට තියනා නේද යම් කිසි ස්වභාවයක් පෙරවන් සරණයි
සර් සමාවෙන්න සර් දැන් නොදන්නවා කියලා පෙනින බව දැනගත්තා ඇහුණ බව දැනගත්තා දැනුණ බව දැනගත්තා දැනගත්ත බව දැනගත්තා කියන තැන පැහැදිලිවම රූපෙට අහුවෙලා නොදන්නා බව දැනගත්තා කියලා දැනගත්තාම තවදුරටත් හොයනවනේ හොයලා හොයන්න යද්දී සමහර විට මෙහෙම දෘෂ්ටියකට එන්න පුළුවන් නේද දැනගත්තා බව දැනගත් එකේ වැරද්දක් තියෙනවා නම් මේ කියනම ඇත්තේ එහෙනම් දැන ගැනීමත් වෙන්නේ නැති වෙන්න ඕන පෙනීමත් වෙන්නේ නැති වෙන්න ඕන ඇහිමත් වෙන්නේ නැති වෙන්න ඕනේ කියලා දෘෂ්ටියකට යන්න පුළුවන්. එතන තවත් විමසද්දි හිතෙනවා තවත් විතන එකක්ද්දි දැන ගැනීම එක නැවතින්න ඕනේ කියන එකක්ද කියන්නේ දැන ගැනීම මත
කෙරෙන රැවටිල්ල දුරු වෙන්න ඕන කියන එකද කියන්නේ? පේනවා කියන එක නැති වෙන්න ඕන කියන එක කියනවා නම් ඒක වැරදි. පෙනීම මත වෙන රැවටිල්ල. පෙනීම මත වෙන රැවටිල්ල පේන දෙයක් සහ පේන මමෙක් කියන එක මූලික අවස්ථාව. ඊට පස්සේ පේනවා කියන තැනදීත් පෙනීම දැනගත්තා කියද්දිත් දැනගැනීම දැනගත්තා කියන තැනත් මනායතනෙට අහුවෙලා සියුම්ව එතනත් රූපෙන් මිදිලා නැහැ. එතනත් වෙන රැවටිල්ලෙන් මිදෙන් එතනත් මේ දැනගැනීම නවත්තනවා, හිත පහළ වෙන එක නවත්තනවා කියනවනේ ඒක වැරදි. එතනත් වෙන්න ඕන රැවටීමෙන් කරන රැවටීමෙන් පෙරෙන පැනවිල්ලයි නොයදෙන්න ඕන. එතනත් පටිච්ච සමුප්පන්න සියල්ල ලෝය සියල්ල සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ සියන සියලු දේ කියන්නේ නිරෝධයක් මතු කරලා දෙන්න මිසක් මම ඉස්මතු වීමට බැහැගෙන මම ගලපන එක නෙමෙයිනි කියන යන ඔස්සේ තව ටිකක් ඉස්සරහට ගියොත් උත්තරයක් හම්බෙනවා වගේ අදහසක් සමාවෙන්න ඕනේ. පෙරුවල් සරණයි.
අවසරයි. මට හිතෙන්නේ මේ දැන් මේ මහත්මීම කිව්වා වගේ ඇත්තටම රැවටිල්ල තේරෙන්න ඕන. හැබැයි උත්තරයක් ලැබෙන්නත් බැහැ මේකෙන්. මේ මෝඩ කමම තේරි යනවා මිසක් ඒ යනකොට සක්කාය දිට්ඨිය මේ තපහරක් වදින එකේ ඒ අවබෝධයෙන් ඒ පැත්තෙන් සිද්ධ වෙන එකක් වගේ තමයි මට හිතෙන්නේ. අපි ඒක මුලදිමත් වගේ ඒක සඳහන් කරා කතාවෙදී මේ එහෙම තමයි මට හිතෙන්නේ. සිරුවන් සන්නයි.
ඔව් දැන් ඔය කියන කරුණු දහමට ගැලපෙනවා. දැන් අතන දැන් අපි හැමතිස්සෙම දැන් මේකේ ගලපා හොයන්න හදන්නේ මේ ඇත්ත මෙන්න මේක වෙන්න ඇති කියන තැනනේ. ඒ ඇත්ත එක එක විදිහට හිතෙනවා. දැන් කිව්වා වගේ එහෙනම් මේ දැනීමක්වත් නැද්ද සිතීමක්වත් නැද්ද ඒක වෙන්න ඇති ඇත්ත කියලා වෙලාවකට හිතෙන්න පුළුවන්. නෑ ඒකත් වැරදි කියලා තව වෙලාවකට හිතෙනවා. ඊළඟට කිව්වා වගේ ඉතින් ඒ කියප කරුණු හැම එකක්ම ඉතින් දැන් වැඩේ තියෙන්නේ එහෙම හොයන්නත් වෙනවා. නැත්තම් අපි ඉන්න වැරද්ද හොයාගන්න බෑ. ඉතින් ඒක තමයි ඒ විචක්ෂණේ කියන්නේ. ඒ දාමට ගලප බලන්න වෙනවා. හැබැයි එතන අපි දැඩිව මතයකට ගියොත් ඔය කියන්නේ මෙන්න මේක වෙන්න බෑ කියලා ඒක ආයේ දෘෂ්ටියක්. ඒ කියන්නේ දැන් ඔක තියෙන්නේ මෙහෙමයි. ඉතින් අපි දෘෂ්ටියක් කිව්වහම එතන නැහැ කියලා හිතන්න එපා. ඉතින් අර මූලපරියාය සූත්‍රය කියන්නේ මඤ්ඤණාව ගැන. ඒතර නිවනත් මඤ්ඤණාවකදී අපි ඉන්නේ. නිවන කියලා වෙන්න මෙහෙම එකක් හිතාගෙන ඉන්නවා. ඒකයි ඥානේ පහළ වෙනකොට තමයි වඤ්ඤාණාව මොකක්ද කියලා තේරෙන්නේ. ඒකයි දැන් අපිට භාවනා කර කර යනකොට නැත්නම් විදර්ශනා කර කර යනකොට එක එක විදිහට මේක අවබෝධ වෙනවනේ. දැන් ආපහු අපි දක්ෂ වෙන්න ඕන දහමට ගලපලම බලන්න. ඒක දැන් අපිට අමාරු නම් තව ඒ දන්න කෙනෙක් එක්ක හරි ඒක සාකච්ඡා කරන එකේ වටිනකම ඒකයි. ඒතර අපට නොපෙනෙන පැත්තක් එයා සමහර විට පෙන්නවා. ඒකයි මම දකින්නේ මේ ධර්ම සාකච්ඡාවල උදව්ව. ඉතින් ඒකෙදි දැන් සමහර විට නෙමෙයි කොහොමත් මේකයි හරි කියලා එහෙම්මම පෙන්නලා දෙන්න බෑ. මෙන්න දහමට අනුව ඔන්න ඔතන අඩුවක් තියෙනවා කියන එක තමයි පෙන්වන්න පුළුවන්. එතකොට ඒ අඩුවක් තියෙනවා කියලා දකින්න එක හොඳයි. මොකද ඒක ප්‍රඥාව. ඒ කියන්නේ මම දන්නේ නැහැ කියලානේ දකින්නේ. මම දන්නේ නැහැ කියලා දකිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ කියන තැනට යනවා. ඉතින් අපිට ශ්‍රද්ධාව ඉන්නේ එතකොට. දැන් හොයන්න දෙයක් තියෙනවා. ඉතින් අනේ ඒ වගේ ඔක ඥානේ පහළ වෙනකම්ම වෙන සිද්ධියක් ඔක. අපි මොනවද දැනගත්තත් ඒක හරි නැහැ. එයි අපි හිතන විදිහට ගැලපිලා අපේ මතයකට ගැලපිලා. ඒතර ඒක අයින් වෙන්නේ ඥානය තුලින්නේ. ඥානය පහළ වීම. ඒතකන් අපි ඉතින් එක එක විදිහට ධර්මය හොයනවා, සාකච්ඡා කරනවා. හොයන සාකච්ඡා කරනකොට වාසිය තියන්නේ අර නොදැක්ක ප්‍රති මතු වෙලා එනවා. ඒ වගේ තමයි දහම හොයන්න ඕන කියලා මට හිතෙන්නේ. තෙරුවන් සරණයි. වෙනයටත් තියනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් ඈ.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි, සමා වෙන්න ඕනේ. අනිත් අයගෙන මම සමාවිල්ලනවා. තෙරුවන් සරණයි. සර් දැන් ඔය කියන කාරණේදී මෙතන දැන් අඩුවක් තියෙනවා කියලා දැන පේනවා. පේුණාට අඩුව මොකද්ද කියලා තමන්ගෙන්ම ප්‍රශ්න කර කර ඇහුවාට ඒකට පැහැදිලි උත්තරයකුත් එන්නේ නැහැ. අඩුව තියෙනවා කියලා කියන අඩුවක් තියෙනවා කියලා පේනවනම් පේන මොකද්ද මේ අඩුව කියන එකත් විමසගෙන යන්න ඕනනේ ධර්මයේ. එතකොට සර් දැන් මෙතනත් මම විමසපු තැනක් සහ විමසන්න දඟලන තැනක්. එතකොටත් බුදුහාමුදුරුවෝ ළඟට තමයි යන්න වෙන්නේ. බුදුහාමුදුරුවෝ සර් කියලා තියෙනවනේ ඕකටම සම්බන්ධ වෙන තැනක් කාලකාරාම සූත්‍රයේදී පුතජ්ජනය ඉන්නවා මඤ්ඤණා හතරක. ඒ මඤ්ඤණා හතර රහතන් වහන්සේට නෑ. මොකද්ද මේ පුතජ්ජනය ඉන්න මඤ්ඤණා හතර? දිට්ඨාඤ්ඤ මාඤ්ඤති, අදිට්ඨාඤ්ඤ මාඤ්ඤති, දත්තබ්බාඤ්ඤ මාඤ්ඤති, දත්තාරඤ්ඤ මාඤ්ඤති කියලා ඔහොම හතරටම කියනවා. විඤ්ඤාණත්ත මාඤ්ඤති, විඤ්ඤාණත්තම් මාඤ්ඤති, විඤ්ඤාතබ්බන් මාඤ්ඤති, විඤ්ඤාතාරං කියලා. එතනදි දැන් මං ඔතෙන්ට ගලපඬ ගිහිල්ලා අමාරුවක වැටුණා. දැන් මේ කියන එක සිංහලෙන් කිසි මෙතනදි මේ මාඤ්ඤණා හතරෙන් දකින්නෙක් සහ දකින මම, ඇහැ සහ ඇහෙට ඇහැ නියෝජනය වන්නේ අජ්ජත්ත බාහිර බහිද්ද. අජ්ජත්ත බහිද්ද කියන දෙකෙන් මිදෙනවා දත්තබ්බන් දත්තාරං, දකින්නෙක් සහ දකින්න දෙයක් කියන. එතකොට ඒක පිළිබඳ ප්‍රශ්න, ඒක පිළිබඳ විමසන්නේ නැතිව තව කරුණු දෙකක් කියනවා. ඇසීම සහ නොඇසීම, දිට්ඨං අදිට්ඨං, දැකීම සහ නොදැකීම. එතකොට මේ මෙතනදී අර අතන දැන් වැරදි කියලා කියනවනේ. බාහ්‍ය සූත්‍රයේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා තවදුරටත් ඉස්සරහට යද්දී ආයෙනම් මේ දකින්නේ නැති එකද කියන්නේ කිව්වහම ඒකත් වැරදි කියලා එනවා. වැරදි කියලා ඇවිල්ලා මෙතෙන්ට පැනලා හිතද්දී හරි මේ හතර මඤ්ඤණාවෙන් දෙකක් නෙමේ, එහෙනම් මෙතනක් මඤ්ඤණාවක් තියෙනවානේ දිට්ඨං අදිට්ඨං. එතනත් දැකීම මත ප්‍රායෝගික මොනා හරි කරන්න දඟලන එකට ප්‍රතිපදාව කියන්න බෑ. කරන්න දඟලන එකේදී හරි දැකීම කියන එක තැනට මඤ්ඤණා කරලා දකින්නෙක් සහ දකින දෙයින් මිදුණට අතන දැන් දිට්ඨං දැකීම නොදැකීම කියලා මඤ්ඤණාවක් තියෙනවා. දැන් මේ කෝස්සේ සර් හිතද්දි දකින බව දන්නේ දැනගන් දකින මොහොත, දැන් මේක පෙර පසු නොවි දකින මොහොත විස්තර කරන්න තමා බුදුහාමුදුරුවෝ මේ හතර මඤ්ඤණාව පැනෙව්වේ. එතකොට පෙර පසු නොවි ඊ දකින මොහොතේ දකින බව දැනගන්නේ දකින මොහොතේ. ඒක හරි දකින මඤ්ඤණික්ක කියන මඤ්ඤණාව. එතකොට අදිත්තං කියන මඤ්ඤණාව කොහොමද යෙදෙන්නේ කිසිම වෙලාවක දකින බව දැනගන්නේ දැනගෙන ඒක ප්‍රත්‍යක්ෂය. හැබැයි නොදකිනවා කියලා දැනගන්න එක ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. ඒක හැමතිස්සෙම මනසින් කියන දෙයක්. මම මේ කියන්න හදන කාරණාව මේ අදිත්ත කියන එකට. අදිත්ත දකින බව දැන ගැනීම ප්‍රත්‍යක්ෂයක්. දකින බව දේපනවන එක නෙමෙයි සර් මම කියන්නේ. දකින බව දැනගන්නේ ඒ දකින මොහොතේ. හැබැයි දකින මොහොතේ නොදකිනවා කියන එක ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. ඒක දැනගන්න බෑනේ. දකින බව දැනගන්න පුළුවන් දකින මොහොතේ. පෙර පසු නොවි නොදැකීම කියන එක ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. එතකොට මෙතනදී තව මානයක් කාලයට පැන
දැන් දකින්නේ කොයි වෙලාවටද S2 අරගෙන ඉන්නකොට නේද?
ඔව්.
දැන් S2 වහගන්න බලන්න.
S2 වහගන්න. ඔව්.
දැන් දකින්නවද?
ඔව් දකින්නේ නැහැ කියලා දකින්නේ දකින් නැති මොහොතනේ. එතකොට ඒක මඤ්ඤණාව, ඒක මනසින් කියන එකන්නේ මේක
නෑ නෑ මනසින් කියන එකද? දැන් S2 අරගෙන ඉන්නකොට දකින්නවා නේද?
දකින්නවා. ඒක හරි සර්. නොදකින්නවා කියන එක කොහොමද S2 අරගෙන ඉද්දි දකින්නවා කියන එක?
නෑ නෑ ඔය කියන ඒවා නෙමෙයි මං කියන එක කරන්නකො. S2 අරගෙන ඉන්නකොට දකින්නවා නේද?
එහෙමයි.
S2 වහගන්න. දැන් දකින්නවද?
දකින්නේ නෑ.
දැන් දකින්නේ නෑ කියන එක ප්‍රත්‍යක්ෂයක් නෙවෙයිද?
දකින්නේ නැහැ කියන එක ප්‍රත්‍යක්ෂයක් උනේ ඊළඟ මොහොතේ.
මේ කතාව නෙමෙයි මම අහන්නේ.
ආන්නේ සර් ඊළඟ මොහොතේ මනසින්නේ.
ඒ විස්තර නෙමෙයි මම අහන්නේ දැන්. දකින්නේ නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ කරන්න බෑ කිව්වනේ.
මං සර් කියන්න හැදුව දේ සර් අනේ මේ මං කියන්න හදන්නේ ඒක නෙමෙයි සර්. මං කියන්නේ බුදුහාමුදුරුව දැන් මේ හතර මාඤ්ඤණාව දුන්නේ පෙර පසු නොවි එක මොහොතේනේ. ඉතින් මං කියන්නේ
එක මොහොතේ කියන්නේ කොහොමද? ඒක කොහෙන්ද ගත්තේ? යන ඕකයි අපි අපේ අදහස දානවා කියන එක අපිට පේන්නේ නැහැ කියන්නේ. නේද?
එහෙමනම් කාලය පැනවීම කියන එකයි දෙයක් පැනවීම කියන කාලය සහ දෙයක් පැනවීම කියන මඤ්ඤණා දෙකෙන් මෙතර වෙන්න නම් මේ ඉතර වීමක් ඔපෙක්ට අකින්න නම් මේ හතර හරි.
S2 පියාගෙන ඉන්න මොහොත මේ මොහොත නෙවෙයිද?
හරි S2 පියාගෙන ඉද්දි අනිත් තුන පරවන්න බෑ කියලා මං කියන්නේ සර්.
අනිත් තුන ගැන නෙවෙයි දැන් ඇහැගෙන නේ. දිට්ටයි අදිට්ටයිනේ.
ඔව් දිට්ට දකින්නවා නොදකින්නවා කියන එක දැන් සර් කියන එක මට තේරෙනවා. ඒ වුණාට දැන් සර් කියන එක තේරුණාට පිළිගන්නේ නැහැ. හිත පිළිගන්න සූදානම් නැහැ. තාම හිත ප්‍රශ්න කරනවා. මෙන්න මෙහෙම සර්. අනේ මට සමා වෙන්න සර්. මට මේක දැන් සර් දිට්ට දත්තබ්බන් දත්තාරන්නේ. ඒතකොට දකින්නේ කියන එක තේරෙනවා. හැබැයි දකින දේ ඉතුරු වෙනවා කිව්වොත් වැරදි. ඒ කියන්නේ දකින්නෙක් සහ දකින දෙයක් කියන ද්විත්වයම එකට තමා නොපිහිටනවා නම් නොපිහිටන්න ඕන. එතකොට ඒ වගේම දකිනවා නම් හරි දැකීම සහ නොදැකීම එකකට පසු එකක් කාල පරතරයක්
නෑ 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 කාලේ නෙමෙයි මම දැම්මේ. දැන් මේ මොහත කියන ඒ කියන්නේ පච්චුප්පන්න කියලා ගන්නකො කාලේ දාන්න නැතුව. හරිද?
ඔව් සර්.
එතකොට අපි දැන් ඇහැබැයි නම් කන ගන්නකො.
ඇහැ කමන්නේ සර්.
දැන් ඇහැ අරගෙන ඉන්නකොට අපිට පේනවා. එතකොට පච්චුප්පන්නයිනේ.
එහෙමයි.
දැන් ඇහැ පියාගෙන ඉන්නකොට පේන්නේ නැහැ. ඒකත් පච්චුප්පන්නයිනේ.
එහෙමයි.
නේද? පෙනෙන බව කියලා කතා කරන්නේ පච්චුප්පන්න සිද්ධිය. නොපෙනෙන බව කියලා කතා කරන්නේ පච්චුප්පන්න සිද්ධිය. ඒක පිළිගන්නවද?
ඔව් ඔව් සර්. එහෙම
එහෙම කාලයක් නැහැ නේ.
ඔව් සර්. එහෙම වුණත් මනස හැදෙන රූපේ දැන්
මනස
හැදෙන කතාව කියන කෙනෙක් බැලුවොත් එතනදී මේ දැන් ඇහැ නෑනේ දෙක පියාගෙනත් රූපෙට අහුවෙලානේ. ඉතකොට හරි
හතරම
යදෙනවා. හරි ඉතකොට අන්න හරිස ඉතකොට මේ අපි හිතකෝ රූපාවචර ලෝකෙක ඉන්න එක්කෙනාට මේ දහම ඇත්තටම දෙයියනේ බුදුහාමුදුරුවොත් මේ කාම ලෝකෙ ඉන්න අයට නෙමෙයි රූපාවචර ලෝකෙ ඉන්න අයට මෙන්න මේ මඤ්ඤණා හතර තියෙනවයි කියන තැනට හරි සර් මට තේරුණා වගේ තේරුණා. මට හිතන්නේ යමක් හම්බුණා
අනන්ත හොඳයි. එතන මං අර තව කරුණක් මතු කරන්න. හොඳයි ඒක අර දිට්ටන්න මඤ්ඤති අදිට්ටන්න මඤ්ඤති කියවහ දුටුවක් මඤ්ඤණා කරන්නේ නෑ නුදුටුවක් මඤ්ඤණා කරන්නේ නෑ වගේ අදහසක් නේ. එතකොට දැන් ඔතන තව ටිකක් හිතන්න. දුටුවක් කියනකොට අපි දන්නවනේ දෙයකට අහුවිලා කියලා. ඒක මඤ්ඤණා කරන්නේ. එතකොට අර ඉස්සෙල්ලා කියපු කතා ටික. දැන් ඒ කියන්නේ මේ දැකීම කියන එකත් නැති වෙන්න දෙයක් ගැන තමයි ඔය කතා කරන්න කියලා අපිට හිතෙනවනේ නිවන. ඉස්සෙල්ලා මතුකලේ අදහස් ඒකද? නිදැකීමකුත් නැති ස්වභාවයක්ද ඔය කතා කරන්න කියලා ඔන්න දැන් අපිට හිතෙනවා. ඒක තමයි මං කියේ අර නිවන ගැන දැන් මඤ්ඤණා ටික එනවා. දැන් දැකීම වැරදි නම් නිවන කියන්නේ එහෙනම් දැකීමක් නැති තැනක්. එතකොට තමයි අර දැන් මං කිව්වේ දැකීම නැති තැනක් හොඳට හොයලා බලන්න කියලා. අනේ අපිට ලේසි නෑ ඇස් දෙක පියාගෙන ඉන්නේ. එතකොට එක එක විදිහට හිතන්න පුළුවන්. මම ඒක සරල විදිහක් ඔය කිව්වේ. එතකොට දැන් දැකීම නැහැනේ. හැබැයි අපි අර නිවන කියලා කලේ මඤ්ඤණාවක් කියන එක පේනවා දැන්. ඒ කියන්නේ දැකීම ස්වභාවයක් නැති එක. ඔතන තව බලන්න දැන් දැකීම කිව්වත් අපි දැකීමට අහු වෙලා නොදැකීම කිව්වත් දැකීමට අහු වෙලා කියන එක පේනවාද? ඔය අපහු ගියේ
අනිවාර්යෙන් අමුදලා
අපහු ගියේ ඇත නැත දෙකේ නේද ඔය හිටි. ඒ කියන්නේ ලෝකයා හිතන විදිහ ඔය කතා කළේ. ලෝකෙන් ඈතර වීම නෙවෙයි. ඒ කියන්නේ දැකීම කියන එක අපිට දෙයක් වෙලා තව විදිහකට කිව්වොත්. ඒ දේ තියනවද නැද්ද? ඒ කියන්නේ අර දැන්වත් බල්ලා කියන එක දෙයක් වුණාට පස්සේ බල්ලා ඉන්නවද නැද්ද කියන එකයි ඔය කතා කරන්නේ. දැන් මෙතන දකින්න ඕන ඔන්න දෙයක් වීම තමයි ಜಾති පහ කියන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට එතන ඔය රූපය කියන එක දැන් අපි රූපේ කියලා වචනේ නොදැම්මට ඒ අදහසේ තියෙනවා රූපේ. හරි. ඒ රූපේ විතර නෙමෙයි ඒ ಜಾති පහම තියෙනවා. ඔය දැකීම තියෙනවා කියන අදහසෙත් ඔය ස්කන්ධ පහමයි, දැකීම නැහැ කියන අදහසෙත් ස්කන්ධ පහමයි. නිකර කජ්ජනීය එකේ කිව්වේ පෙරවිසු කඳ පිළිවෙල සීකරන කෙනෙක් රූපේ සීකරන්නේ රූපේම සීකරයි. අනේ ඒ කතාවම තමයි ඔය කියන්න තියෙන්නේ. දැකීම සී කරන්නේ ඔය ඉතින් අපිට ඉතින් අර වැඩිපුර කරුණු දාන්න බෑ. මේ හිතන විදිහේ වැරද්ද පෙන්වන්නයි මම මේ කියන්නේ. අපි ආයේ ස්කන්ධ පහට අහු වෙලා කියන කතාව. ඒ කියන්නේ මෙතන දැන් අර බුදුහාමුදුරුවෝ කියපු දේ මම රූපේ කියලා තියෙන්නේ රූපණේකටනේ. අපිට තාම රූපේ ඇගෙන දෙයක් අහුවෙලා දෙයක් අහුණා කියනකොටම ලෝකේ. ඒ කියන්නේ අපි දැකීම දැනීම දැන ගැනීම නะ දිට්ඨ සුත මුත විඤ්ඤාත ඇසීම කියන ඒ හතර දැන් අපිට දෙයක් වෙලා. ඒ හතරත් ලෝකේ අපිට. ඒක ලෝකෙන් එතර වෙන සිද්ධිය කියන්නේ ඒක ඇත හෝ නැත හෝ කියන එක නෙමෙයි. ඒ අදාළම නැති වෙන්න ඕන. අනුත්පාද කියනකොට අදාළම නැහැ. ඒක ගැන කතා කරන්න පුළුවන්, කතා කරන්න දේවල් තියෙනවා, ප්‍රශ්න තියෙනවා කියන්නේම තමර නිරෝධ ස්වභාවය තේරුම් ගැනීම අඩුවක් කියන එක තේරුම් ගන්න. අනුත්පාද ස්වභාවය. එතකොට මේ නිරෝධයේ ඥානය තුල තමයි ඥාන හතර එන්නේ නේද? අනේ එතනින් බැලුවොත් මං හිතන්නේ ඔකේ තව අදහසක් එයි කියලා. තෙරුවන් සරණයි.
සමාවෙන්න මට තව චූටි විනාඩි දෙක තුනක් ඇද්දී සර් මට හිතුණා හිතෙනවා දැන් වතුරේ බල්ලා වතුර තෙබෙද්දි දැන් මූර්ත නුවණක් ආවොත් හරි මේ මෙතන වතුර බල් දැන් එබෙන මොහොතේ ඌට නුවණක් ආවොත් එබෙන මොහොතේ ඉන්න බල්ලෙක් නෙමෙයි මේ පේන්නේ මෙතන මේ පණ මෙතන මම පණවන්නත් බෑ අතන දෙයක් පණවන්නත් බෑ කියලා එතන ඌට ප්‍රත්‍යක්ෂයක් එනවා කිසිම ආකාරයක මොහොතකටවත් පිටවන්න බල්ලෙක්වත් ඒක දැනගන්න මමෙක්වත් මෙතන ඒ මොහොතේ පණවන්න බෑහෙනි කියලා ඌට නුවණක් ඇවිල්ලා ඌ එතන ඌට ප්‍රත්‍යක්ෂයක් ඇවිල්ලා ඌ පස්සේ ගහකට හරි ගිහිල්ලා ඉඳගෙන දැන් ඌ කල්පනා කරනවා වගේ වැඩක් මං කරෙත් දැන් එතන ඇත්තටම අජත්ත බහිද්ද ඒක හරි වුණාට දැන් මේ මනසේම ඇවෙන සහයටට ගියාම ඌට මනසේම ඇවෙන අතන හිටිය බල්ලා නෙවෙන බව සත්‍යයි. මනසේම ඇවෙන බල්ලෙක් ඉන්නවා දැන්. ඒ වගේ දෙයක් කරේ ඊට පස්සේ ඒ දේ අල්ලගෙන එතන රූපෙට අහුවෙලා එතනත් දැන් ඔය හතර අර අර දැන් දිත්තා දිත්ත මඤ්ඤණාවෝසසේ ඒකම දෙයක් කරගෙන ප්‍රශ්න ටික අහනවා නිසා මමම ඉස්මතු වෙලා දෙයකට බැගෙනම ප්‍රශ්න ටික අහන තාක්කල් ඌට තේරෙන්නේ නැහැ මේ මං ගැන කියන්නේ ඌට තේරෙන්නේ නැහැ මේ අහන ප්‍රශ්නෙම වැරදි කියලා ඉස්සරලා හිටියේ ඉස්සරලා තේරුනේ එබෙන මොහොතේ අහන ප්‍රශ්න ටිකනේ වැරදි කියලා දැන් ඒ වගේම මොඩයි ඒ වගේම අහපු ප්‍රශ්න ටිකක් තමයි දෙයක් කරගෙන තමයි මේ අහලා තියෙන්නේ ඊතර වීම ඉස්මතු වෙන්නනේ බුදුහාමුදුරුව දුන්නේ කාලය සහ පැනවීම දෙකම ඉක්මවන්නනේ දුන්නේ කියලා කොච්චරවත් තේරුණා කියලා ඒ සර් විස්තර කරලා තේරුණා කියලා ගිහිල්ලා ආයේ සුමානකින් දෙහකින් කැරකිලා ඇවිල්ලා මම අහන්නේම මේ ප්‍රශ්නෙමත් තමයි අහන්නේ අර ඊතර වීම ඉස්මතු වෙන්න දුන්නට මේක දෙයක් කරගෙන හැමතිස්සෙම අර සංකත පටිච්ච සම්පන්න අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන තැන පිටරලා එතන නුවණ යෙදෙන්නේ නැහැ කියන එක සමා වෙන්න ඕන තෙරුවන් සරණයි මට සමා වෙන්න.
හොඳයි තෙරුවන් සරණයි.
මහත්මයා එතනදී ඒ මහත්මයා විස්තර කරපු ආකාරයට ඒ මහත්මයා හැමතිස්සෙම අර මොහත කියන කරුණට එල්බගෙන ඉන්න හින්දා සමහර විට ඒ අර ප්‍රත්‍යයෙන් උපන්නා කියන අට සිහිය නුවණ නැහැ. තිව මොහොතක් බලන මොහොතක් කියන කරුණ හින්දා එවැනි දෙයකට යොමු වෙනවද කියලා හිතෙනවා. තෙරුවන් සරණයි.
ඒත අපිට මොන පැත්තෙන් හරි අපි දන්න හිතන දේ අඩුවක් තියනවා කියන එක පේනවා නම් ඒකම ප්‍රඥාව එච්චරයි. එක විදිහට දැන් අපිට හිතෙන් ගොඩක් වෙලාවට අනුන් හිතන එකේ අඩුව පේනවා අපි හිතන එකේ අඩුව තමයි දකින්න අමාරු. ඒකත් හේතුවක් වෙන්න පුළුවන් මේ සාකච්ඡාව උදව් වෙන එක. එතකොට මේ ඒ සාකච්ඡා වලින් අර තමන් හිතන විදිහේ දහමට ගැලපෙනකොට ආයේ වැරදිලානේ කියලා පෙන්නලා දෙන්න කවුරු හරි ඉන්න ඕන. අර ඇඟිල්ලෙන් අනින්න කවුරු හරි ඉන්න ඕන. ඒක තමයි මම දකින්නේ. කල්යාණ මිත්‍රයා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම කල්යාණ මිත්‍රයෝ වෙන්නත් පුළුවන් එක එක්කෙනාට. දැන් මෙහෙම පෙන්නනකොට මෙතන තාම මොකද්ද අර දහමට නොගැලපීමක් තියෙනවනේ. හරිද? අපි ඒකෙදී ආයි බුදුහාමුදුරෝනේ ඉස්සරහට ගන්නේ දහම කියලා. අන්න එතන වැදගත්කමක් තියෙනවා කියලා මම හිතන්නේ. ඉතින් කොහොම හරි මේ අර ආපහු මතක් කරගන්න මේ නොදන්න බව දකිනවා කියන්නේ ප්‍රඥාව කියන එක. නොදන්න බව නොදක ඉන්නවට වඩා නොදන්න බව දකින එක ලොකු ප්‍රඥාවක්. ඒක තමයි යෝනිසෝ මනසිකාරයට උදව් වෙන්නේ. ඒක තමයි දහම ඇහෙනවා කියන්නේ තව විදිහට. අපි
එහෙම ඔබතුමාට බොහෝ පින් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. පේන අවසන් කරමු නේද?
හොඳයි රවි මහත්මයා. එහෙමනම් අපි එඩ්වඩ් මහත්තයට ප්‍රශ්නයක් තියෙනවද?
සමාවෙන්න මට මේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ ගිය සුමානේ දෙකේ සාකච්ඡාවේදී මේ වගේ විවෘතව හොඳට කතා කරන්න අවස්ථාව ලැබුණා. ඒකට හොඳට අපිට මේ ප්‍රශ්න අහමින් අපි තව තවත් අපි වැරදි අඩුපාඩු ඒකෙන් පේන්න සැලැස්සුවා. ඉතින් ඒක අපි ඔක්කොමලා අර දැන් මේ අර දැන් කතා කරන්න ගියාම උත්තර නැති වෙන මේ නැතිවෙන අර අනුපාද ස්වභාවයක් ගැන හිතා මේ යන්න හදන්නේ කියන ඒ එතනත් ඒ වැරද්දක් තේරෙනවා. ඉතින් ඒ වගේම ඔක්කොම අර විවෘතව කතා කරන්න අවස්ථාවක් ලැබිච්ච එක හරිම හොඳයි කියලා මේ මට හිතෙනවා. හරි හිතට සැහැල්ලුකුත් වෙනවා. ඒ වගේම අර මේ අපි මේකෙන් මානසිකව වැටෙන්න ඒකේ පසුබහින් නැතුව අසතුටක් ඇති කරගන්න නැතුව මේ තමන්ගේ මෝඩකම තේරි යන ගමනක් මොකක්වත් මේකෙන් ලැබෙන දෙයක් නම් නැහැ. නමුත් මේ අඩුප සක්කායි දිත්තේ මම යට පහර වදිමින් හෝඩකම තේරිමින් යන ගමන කියන එක ඉතින් තේරුම් ගන්න ඕන කියන එක තමයි මට හිතුනේ. කොහොම වුණත් මේ සාකච්ඡා සුදී සතිය හොඳ විවෘතව කතා කරන්න ලැබුණා. ඉතින් මේක ඒකට හැම දිනටම බොහොම ස්තුතියි. ඒ වගේම තෙරුවන් සරණයි සර් බොහොම පිං.
තෙරුවන් සරණයි. මටත් ඒ මහත්මයා කිව්වා වගේම මේ සාකච්ඡාවන් ඉතාමත් අගේන. මොකද අපිට මේ අද තියෙන වටපිටාවේ කිසි කෙනෙක් හම්බෙන්නේ නැහැ මේ විදි ධර්මයක් සාකච්ඡා කරන්න. හැම දිනටම තෙරුවන් සරණයි බොහොම පිං. තෙරුවන් සරණයි.
ડોક્ટર રવિ સમાવેන්න පොඩි වෙලාවක් තියෙනවා නම් මේ මම අපි දැන් මේ ගොඩක්ම මේ මෙතන පබගාලෙන් ගාලට පැටලෙනවා කියන එක මම හොඳටම විශ්වාසයි. හැබැයි මෙන්න මෙහිම මේක බැලුවොත් අමුතුම විදියකට පොඩ්ඩක් බැලුවොත් හොඳයි කියලා හිතෙනවා. අපි ලබන සතියේ මේ අද කාලේ නැති නිසා ලබන සතියේ අපි මේක සාකච්ඡා කරමු කියලා හිතෙනවා. මේ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි හිතනවානේ මේ දැන් ආබලයි ඔරුවයි කියන්නේ වතුරනේ. දැන් අපි ඔය හැමෝටම අපි දැනට හිතන්නේ මේ සකරණාසයේ දිව ශරීරය කියන ටික තමයි ප්‍රශ්න කියලා. ඒක හබල. ඊට පස්සේ අපි උත්තර ප්‍රශ්නේ දාන්නේ මේ හිත නිසා තමයි මේක කියලා. ඒක ඔරුව. ඇත්තටම තියෙන ප්‍රශ්නේ අවිජ්ජාව. ඒකත් අපිට යම් විදිහට තේරෙනවා. හැබැයි අපි ප්‍රශ්න ගන්නේ හිතට එහෙම පොඩ්ඩක් බලන එකයි. අනිත් එක තමයි තව උදාහරණයක් තමයි මේ බෝනික්කගේ කතාව. බෝනික්ෙක් වගේ අපි ගත්තොත් බෝනික්කට දැන් කිසිම අයිඩියා එකක් නැහැනේ. මේ දැන් අපි අදහසක් නැත්ද, ඒ කියන්නේ අදහස මට පේනවද මට පේන්නේ නැද්ද, ඒ කියන ඔක්කොම අදහස්, ඒ කියන්නේ මට පෙනිලම නැද්ද, මේ මට පෙනීම කියන එක තිබිලම නැත්ද, ඔය කිසිම දෙයක් ඕනිකේකට නැහෙනේ. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඒ සරුත්තාමුදුරෝ දැන් ඔය කියන්නේ පොළොව වගේ ඉන්න, එහෙම නැත්නම් වතුර වගේ වෙන්න කියලා ඔය හැම දෙයක්ම කියන්නේ. ඔය අනුප්පාදේ කියන එක තමයි මට දැනට වැටහිලා තියෙන්නේ. අපි මේ පැත්තට හිතුවා. දැන් අපි මේ ජීවමානක අපි හැම දෙයකම මේ ජීවයක් දෙන්නේ මේ අපිමයි කියන එක. ඒ කියන්නේ දැන් අපි දෙයක් දැක්කොත් අපි දැන් එළියේ තියෙන රූපයක් දැක්කොත් ඇත්තටම අපි ඒකට සජීවයක් අපි දෙන නිසා නේද මේ ප්‍රශ්නය. අපි අජීවී වුණොත් අර බෝනික්කා වුණොත් තමයි මෙතන හරි කියන එක වගේ දෙයක් තමයි මට හිතෙන්නේ. අපි මේ කාල වෙලා නැති නිසා ඔක ලබන සතියේ සාකච්ඡා කරමු. බොහොම පිං පොඩ්ඩක් ඒ ගැනත් වචනයක් දෙකක් කර කියලා ඔබතුම අවසන් කරන්න කියලා ඉල්ලනවා.
ඒ හිතන්න යොමු කරපු විදිහ හොඳයි අර කිව්වා වගේ. ඉතින් ඔක ගොඩක් සාකච්ඡා කරන්න පුළුවන් දෙයක් නේද? අපි ලබන සතියේ ඔක ආයේ මතු කරන්නකෝ. ඒකට කතා කරමු නේද? හොඳයි. ඒ හිතන්න හදපු විදිහ හොඳයි. ඒ කියන්නේ ඔක මම අර ඉස්සෙල්ලත් කියන උත්සාහ කළේ පෙනීම කියන එක දෙයක් වුණා හින්දා තමයි අපිට ඔය පෙනීම ගැන ප්‍රශ්න ටික තියෙන්නේ. ඒක අනුත්පාද ධර්මයක් කියන එක වැහෙනවා. අයි කෙටියෙන් කිව්වොත් අන්නේ මේ වගේ දෙයක්. තෙරුවන් සරණයි.
හොඳයි. එහෙමනම් අපි අවසන් කරමුද?
හොඳයි, අවසන් කරමු.
හොඳයි රවි මහත්මයා. එහෙමනම් අදත් ඔබතුමා ඊටම උදෑසනින් ඔබතුමාගේ ඊට වටිනා කාලය අප මෙන්වෙන් වැය කරලා මේ කරන ලද ඊටම වටිනා ධර්ම සාකච්ඡාවක් අදත් සිද්ධ කරා. ඒ සියල්ලෙම අපි ධර්ම ශ්‍රවණයෙන් අපි රැස් කරගත්ත මේ සියලුම පිං ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් ඊටම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි රවි මහත්මයා.
ඔව්. තෙරුවන් සරණයි. දැන් අදත් අපිට මේ සාකච්ඡාව කරගෙන යන අවස්ථාව හදලා දුන්න සම්බන්ධ වුණ හැමෝම විශේෂයෙන් ගායන් මහත්මයා, අස්තික මහත්මයා, තුලානි මහත්මයා වගේ ඒ රෙකෝඩ් කරන අය ඉන්නවනේ ඒගොල්ලෝ. ඒ වගේම මේ සාකච්ඡාවට ප්‍රශ්න යොමු කරපු අහගෙන හිටිය ඒ හැමෝටම අපි පුණ්‍ය ආනුමෝදනා කරන්න ඕන. ඉතින් අපි කුසල් සම්භාරයක් රැස් කරගත්ත මේ අපි බුදුරජාණන් වහන්සේගේ දහම් මතු කරගන්නමයි මේ සාකච්ඡා පවත්වන්නේ. ඉතින් ඒවා මහානිසංස කුසල් පිං ගොඩාක් රැස් කළා. ඒ පිං අපි හැමෝටම අනුමෝදන් වෙන්න, නිදුක් නිරෝගී භාවය ලැබෙන්න. ඒ වගේම මියගිය යම් කිසි ඥාති කෙනෙක් ඉන්නවා නම් විශේෂයෙන් පිං අනුමෝදන් වෙන්න. ඉතින් ඇත්තටම අපේ අම්මත් නැති වුණේ අද වගේ දවසක. ඉතින් මම එතුමියත් සිහිපත් කරනවා මේ පින් අනුමෝදන් වෙන්න මේ සියලු මළගිය ඥාතීන් පින් අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබාගෙන මේ සසර දුකෙන් මිදෙන්නම හේතු වාසනා වෙන්න කියලා අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. තෙරුවන් සරණයි හැම දිනටම.
සාදු සාදු.